මාර්තු මාසේ 13 වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකන් මේ ගෙවිගෙන යන සතිය නම් කරලා තියෙන ඔස්ට්‍රේලියාවේ මොළය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට විශේෂයෙන්ම මේ මොළය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳව ඔබව දැනුවත් කරලා ඉන් මිදෙන්නේ කොහොමද කියලා ජාතික වශයෙන් ඔස්ට්‍රේලියාව පුරා දැනුවත් කිරීම මේ සතිය තුළදී සිද්ධ වෙනවා. ඉතින් අපි හිතුවා SBS සිංහල වැඩසටහනනුත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි මේ මොහොතේදී මේ ගැන කතා බහ කරන්නට සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයිබෝන් සුබ දසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර, අයිබෝන් අපේ අසන්න සියලු දෙනාටම සුබ දවසක්.
මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධානතම අවයවය. අපි මොළය ගැන කතා බහ කරද්දී දැන් මේ ඔස්ට්‍රේලියාව තුළ මොළය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු වල වර්තමාන තත්ත්වය කොහොමද කියලා අපි මුලින්ම දැනගමු.
ඔස්ට්‍රේලියාවේ දැනට තියෙන තත්ත්වය කොමක්ද කියලා ගත්තාම ඇත්තටම ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක් ඔස්ට්‍රේලියාව පුරා පවතින්නේ. මොළය හා සම්බන්ධ ස්නායු රෝග අද වෙනකොට ලෝක පුරා දුබලතාවය ඇති කරන රෝග වලින් අංක 1ට පත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙත් මේ තත්ත්වය එහෙමමයි. අපි දකින සංඛ්‍යාලේඛන වල හැටියට මොළයට සිදුවෙන අනතුරු, එහෙම නැත්නම් මොළයට සිද්ධ වෙන වෙනත් ආබාධ රෝග තත්ත්ව යනාදී දේවල් නිසා ඇතිවන සංඛ්‍යාව ගත්තහම මිලියන 6කට 7කට පමණ කිට්ටු ප්‍රමාණයක් බවයි මගේ පෞද්ගලික හැඟීම. වෙන විදිහකට කියනවා නම් අපි හැම 3 දෙනෙක්ගෙම එහෙම නැත්නම් 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් යම් ආකාරයක මොළය හා සම්බන්ධ ආබාධයකින් පීඩා විඳිනවා. මේ මම මේ කියුවහම කලබල වෙන්න හොඳ නැහැ. සමහර ආබාධ ටිකක් බරපතලයි, සමහර ඒවා ඒ තරම් බරපතල නැහැ. උදාහරණයක් හිතට ගත්තහම හිස රදය, එහෙම නැත්නම් මයිග්‍රේන් හිස රදය, එවැනි රෝගෙන් පෙළෙන ඔස්ට්‍රේලියානු රෝගී සංඛ්‍යාව මිලියන 5 මාරකට පමණ කිට්ටුයි කියලා මම ඊයේ රාත්‍රියේ ග්ලෝබල් බර්ඩන් ඩිසීස්, එහෙම නැත්නම් ලෝකේ පුරා ඇතිවෙන මෙවැනි දුබලතා ඇතිවෙන රෝග ලැයිස්තුවකටම ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක බලපුවම පෙනිලා ගියා. ඊට අමතරව අංශ භාගයේ හැදෙන රෝග ප්‍රමාණය 50,000කට පමණ කිට්ටු වෙනවා. අපස්මාර රෝග තත්ත්වයේ කියන රෝගීන්ගේ සංඛ්‍යාව 350,000කට වගේ කිට්ටු වෙනවා. මල්ටිපල් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්ත්වය 20,000කට 25,000කට වගේ කිට්ටු වෙනවා. පාකින්සන් රෝගෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව 60,000කට 70,000කට වගේ කිට්ටු වෙනවා. මේ විදිහට ගත්තාම විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔස්ට්‍රේලියානුවන්ට යම් ආකාරයක මොළයේ රෝග තත්ත්වයක් තියෙන බව තමයි පෙනිලා ගිහිල්ලා තියෙන්නේ. මේකේ අනිත් අවාසනාවන්තම පැත්ත තමයි ස්නායු රෝග පිළිබඳ වෙදකම් කරන්න තියෙන වෛද්‍යවරුන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රමාණය ගත්තාම මම අන්තිමටම පරීක්ෂා කරලා බලපුවාම 550කට විතර කිට්ටු ප්‍රමාණයක් තමයි මුළු රට පුරාම ඉන්නේ. මේ අයත් වැඩි වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන නගරවල මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් වගේ ප්‍රධාන නගරවලින් ඈතට යන්න මෙවැනි ස්නායු රෝගී විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැඟේකුත් තේම තියෙනවා. ඉතින් එක පැත්තකින් ස්නායු රෝග බහුලව පවතිනවා, අනිත් පැත්තෙන් ස්නායු රෝග පිළිබඳව වෙදකම් කරන් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඉතින් මේ නිසා මොළයේ සම්බන්ධ රෝග ගත්තහම අපි ඉන්නේ ඒ තරම් හොඳ තැනක නෙවෙයි කියන එක තමයි මගේ හැඟීම.
ඔව්යිතුමනි, දැන් මොළය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ වලට හේතු වෙන ප්‍රධාන සාධක මොනවාද?
මේ සාධක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි හැමෝම ජෛව විද්‍යාත්මකව හටගෙන තියෙන ජීවි පුද්ගලයන්. අපි හැදිලා තියෙන ජානමය තත්වය අනුව අපිට එක එක ස්නායු රෝග වලට සම්බන්ධ වෙන්න තියෙන නැඹුරුකම වැඩි වෙන්න ඉඩක් තියෙනවා. ඒක අපි අවුරුදු පතා කරන පරීක්ෂණයෙන් ටික ඒ ජානමය තත්ත්වයෙන් ලැබෙන නැඹුරුතාවය ගැන අපි වැඩිපුර ඉගෙන ගන්නවා. ඒ නිසා අපි ඒ රෝග ගැනත් වැඩිපුර ඉගෙන ගන්නවා. ඊට අමතරව පරිසරමය සාධකත් සෑහෙන්න හේතු වෙනවා මෙවැනි රෝග තත්ත්වයන් ඇති වෙන්නට. එතකොට ජානමය සහ මේ පරිසරික තත්ත්වයන්ගේ දෙකේ සංයෝජනයක් හැටියට තමයි මෙවැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න මුල් වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි අපි එදිනෙදා ලක්වන මානසික ආතතිය. මම මේ මගේ පෞද්ගලික හැඟීම මේ කියන්නේ, මේක තාම පරිශන කරලා හරියටම ඔප්පු කරගෙන නැහැ. මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ඉතුරු අවුරුදු 4-5 තුළ අපි මේ ගැන ඒ පරිශන කටයුතු සාර්ථක වෙලා අපිට තහවුරු කරන්න පුළුවන් වෙයි කියලා. කාලිකව තියෙන, ඒ කියන්නේ නැත්තම් දීර්ඝ කාලිකව තියෙන අයහපත් මානසික ආතතිය මෙවැනි රෝගවලට තවදුරටත් මඟ පාදනවා කියලා මගේ පෞද්ගලික විශ්වාසය. ඊට අමතරව අපේ වෙනත් දිනචරියාවේ තියෙන අඩුපාඩුකම්, අපි පාවිච්චි කරන ආහාර පාන, පාවිච්චි කරන බීම වර්ග, අපේ නිින්දේ තියෙන ආබාධතා, ඊට අමතරව අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් හරියට පාලනය නොකර ගැනීම, රුධිරයේ සීනි ප්‍රමාණය වගේ දේවල් හරියට පාලනය නොකර ගැනීම, රුධිරයේ තියෙන එච්චර හිතකර නැති මේද තත්ත්වයන් හරියට පාලනය කර නොගැනීම, මෙවැනි දේවලුත් මේ රෝග ඇති වෙන්න හේතු වෙනවා. සමස්තයක් හැටියට ගත්තාම බොහෝමයක් ස්නායු රෝගවලට ජානමය හේතු සහ පාරිසරිකමය හේතු කියන දෙකම හේතු වෙනවා. ඊට අමතරව අපි නිරන්තරයෙන් ලක්වන මානසික ආතතියත් මෙවැනි රෝග තත්ත්වයන්ට මුල් වෙන්නට හේතු වෙනවා කියන එක මගේ පෞද්ගලික විශ්වාසය. මේ ගැන අපි තවදුරටත් පරීක්ෂණ කළ යුතුව තිබෙනවා. මේ ගැන අපිට මේ ලෝකයට විසඳුම් හොයාගන්න එහෙම නැත්නම් ප්‍රතිකාර ක්‍රම හොයාගන්න ඉස්සරහට යන්න යනකොට ජානමය තත්ත්වයන් පිළිබඳව අපිට එච්චර ලොකු දෙයක් කරන්න බෑ. උදාහරණයක් ඇටියට මගේ ජාන තමයි මට තියෙන්නේ, ඔබේ ජාන තමයි ඔබට තියෙන්නේ. නමුත් අපි පාරිසරිකමය තත්ත්වයන් අපිට හුඟක් දුරට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. දැනට පෙනිලා තියෙන විදිහට බොහොමයක් ස්නායු රෝග, උදාහරණයක් හැටියට අංශ භාග රෝගය, එහෙම නැත්නම් ඩිමෙන්ෂියා රෝගය වගේ රෝග තත්ත්වයන් සහ අධි රුධිර පීඩනය, එහෙම නැත්නම් රුධිරයේ තියෙන සීම් ප්‍රමාණය වැඩිකම නිසා ඇතිවන සමහර ස්නායු රෝගී තත්ත්වයන් වගේ දේවල් 80% විතර වගේම පාලනය කරන්න පුළුවන් බව දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් හොඳට පෙනිලා ගිහිල්ලා තියෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ මොළය සහ මොළය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්. මන්ද මේ ගෙවිගෙන යන සතිය නම් කරලා තියෙන ඕස්ට්‍රේලියාව තුල මොළය සම්බන්ධ දැනුවත් කිරීමේ ජාතික සතිය විදියට. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. ඔව් වෛද්‍යමනි, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මොළය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිළිපැදිය යුතු හොඳ පුරුදු මොනවද කියලා.
අපේ ආහාර පාන ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. මේක හරිම මේ සරල දෙයක් කරන්න දෙන එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපි වැඩිපුර පළතුරු එළවලු පාවිච්චි කරනවා නම්, අධික තෙල් සහිත කෑම පාවිච්චිය හොඳටම අඩු කරනවා නම්, මත්පැන් පානය ඉතාමත්ම අල්ප විදිහට හෝ සම්පූර්ණයෙන්ම නොමැති මට්ටමට පවත් ගන්නවා නම්, දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න පුළුවන් නම්, අඩු ගානේ සතියට දවස් 5ක් හෝ 6ක් හෙල්මේ ඇවිදීම හෝ එහෙම නැත්නම් දිවීම හෝ එහෙම නැත්නම් බයිසිකල් පැදීම හෝ එහෙම නැත්නම් පිහිනීම හෝ එවැනි ව්‍යායාමයක දවසට පැය භාගයක් විනාඩි 40ක් වගේ කාලයක් මිඩංගු කරන්න පුළුවන් නම්, අඩු ගානේ සතියකට දවස් 5ක්වත් මේ සේරම හේතු වෙනවා යහපත් මොළයේ සම්බන්ධ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්නට. ඊට අමතරව දවසට පැය 5ක් 7ක්වත් නිදාගන්න එක ඉතාමත්ම ප්‍රයෝජනවත්. මෙහිදී ප්‍රධාන වශයෙන් කිය යුතු එකක් කියනවා, අපි පළ කරපු පර්යේෂණ පත්‍රිකාවක අපි මේ ගැන සාකච්ඡා කරා මීට මාස කීපයකට උඩදී. ඕනවට වැඩියෙන් නිදා ගන්න එකත් මොළයට අහිතකරයි, ඕනවට වඩා අඩුවෙන් නිදා ගන්න එකත් මොළයට අහිතකරයි. අපි මේකට කියනවා ජේ ෂේප් කර්ව් එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටම පැය 6-7 විතර තමයි ඉතාමත්ම හොඳ. ඊට වඩා හොඟක් අඩු වෙන එකත් හොඳ නැහැ, ඊට වඩා හොඟක් වැඩි වෙන එකත් හොඳ නැහැ. ඊට අමතරව තමන්ගේ රුධිර පීඩනය හොඳට පාලනය කරගන්න එක අත්‍යවශ්‍යයි. මෙහිදී කිව යුතු දෙයක් තියෙනවා, රුධිර පීඩනය කියන එක නිස්සද්ද මාරයක් වගේ. ඒ කියන්නේ මදුරට අධිරුධිර පීඩනය තදින්ම තියෙන්න පුළුවන් නම් ඔබට ඉතාමත් හොඳට දැනෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ දැන් මගේ සෞඛ්‍ය තත්ත්වය අන්තිම හොඳයි කියලා. මොකද රුධිර පීඩනය වැඩි වුණා කියලා රෝග ලක්ෂණ ඇති වෙන්න ප්‍රවණතාවය ඉතාමත්ම අඩුයි. සාමාන්‍ය මිනිස්සු අතර මිත්‍යා විශ්වාසයක් තියෙනවා, අධිරුධිර පීඩනය වැඩි නම් අඩු ගානේ මේ ඔළුව හරි රිදෙන්න ඕන, නැත්නම් කරකැවිල්ල වගේ තියෙන්න ඕන කියලා. මේක මේ අමූලික මායාවක්. එහෙම රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ අධිරුධිර පීඩනයේදී. අධිරුධිර පීඩනයේදී රෝග ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්න පෙරහැර ගියාට පස්සේ හුඟක් වෙලාවට. ඒ නිසා හොඳ දෙයක් තමයි නිරන්තරයෙන්ම තමන්ගේ රුධිර පීඩනය මැන බලා ගන්න එක. මම මගේ රෝගීන්ට කියන දෙයක් තමයි හැමතිස්සෙම තමන්ගේ නෝමරේ දැනගන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ගියා නම්, තමන්ගේ වෛද්‍යවරයා කියනවා නම් ආ ඔයාගේ ප්‍රෙෂර් එක හොඳයි කියලා එතනින් නවතින්න නැතුව, ડોක්ටර් මගේ ප්‍රෙෂර් එක මොකක්ද, උඩාවිය කීයද, දිමාගය කීයද, ඒ විදිහට ඒ නොම්බර දෙක දැනගන්න එක තමන්ට වටිනවා. ඒ නොම්බර දෙක අඩු වෙන තරමට තමන්ට ඇත්තටම හොඳයි. 120-70 තියෙනවා නම් තමන්ගේ මොළය සුරක්ෂිත වෙන්න තියෙන ඉඩකඩ වැඩි, 130-80 අතර තියෙනවට වැඩිය. 110-60 අතර තියෙනවා නම් තමන්ගේ මොළය සුරක්ෂිත වෙන්න තියෙන ඉඩකඩ වැඩි, 120-80 අතර තියෙනවට වැඩිය. ඊට අමතරව තමන්ගේ මානසික ආතතිය පුළුවන් අවම මට්ටමක තබා ගන්න එකත් අත්‍යවශ්‍ය වෙනවා මේ සඳහා. හොඳම වැඩේ තමයි පුළුවන් තරම් තමන් වටේ ඉන්න අනිත් අයට හොඳින් සලකන එක. ඕනට වැඩිය බලාපොරොත්තු නැතුව අපි ජීවත් වෙනවා නම් ඒකෙනුත් මානසික ආතතිය අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් ඇටියට ඔය සෝෂල් මීඩියා වගේ දේවල් දැක්කම මට පේනවා අපේ උදවිය කොයිතරම් ඉක්මනට අනිත් අයත් එක්ක පැටලෙන්න යනවාද කියලා. ඒ වගේ පුළුවන් තරම් අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතුව, අනිත් අයගේ දේවල් වලට පැටලෙන්න යන්නේ නැතුව, තමන්ගේ හිත සන්සුන්ව සමනය කරගෙන තියාගෙන ඉන්නවා නම් ඒ නිසාත් තමන්ගේ මොළයට හානි වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි අසන්නන්ට මතක් කරමු පුළුවන් වෙලාවට www. brainfoundation.org.au කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා පුළු පුළුවන් හැටියට බ්‍රේන් ෆවුන්ඩේෂන් එකට ආධාර කරන්න පුළුවන් නම් අපි ඒ ආධාරය පාවිච්චි කරන්නේ මොළයේ සම්බන්ධ පර්යේෂණ කරන්නට මේ රට පුරාම $1 එකක් ආධාර කරත් ඒකත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මම සාමාන්‍ය කියන කතාවක් තමයි හැම ඕස්ට්‍රේලියානුවෙක්ම අපිට $1 ගානේ අවුරුදු පතා ආධාර කරනවා නම් අපිට අවුරුද්දක $1 million 23ක් විතර එකතු වෙනවා අපිට මේ මොලේ සම්බන්ධයෙන් අපි හොයාගත්ත නැති දේවල් පුරව අවුරුදු කීප ඇතුළත හොයාගන්න.
හොඳයි අපි කතා බහ කරමින් සිටියා දවසේදී මොලය සහ මොලය ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග මන්ද මේ ගෙවිගෙන යන සතිය ඔස්ට්‍රේලියාව තුළ නම් කරලා තියෙනවා මොලය සම්බන්ධව දැනුවත් කිරීමේ ජාතික සතිය විදියට. මාර්තු 13 වෙනිදා ඉඳලා මාර්තු 19 වෙනිදා වෙනකන් මේ සතිය නම් කරලා අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය තිස්ස විජේරත්න මහතාට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුරමාව සම්බන්ධ කරගත්තට මේ වගේ වැඩගත් සතියක.